Announcement. I wish to make an announcement in respect of the bill titled Central Bank of Sri Lanka. The court has determined that none of the provisions in the bill are inconsistent with the Constitution. Accordingly, the court has determined that the bill can be passed by a simple majority in Parliament, subject to the amendments which have been mentioned in the determination. I order that the full determination of the Supreme Court be published in the official proceedings of the Parliament today. Sri Lanka Prajachantrika Samajavadi Janraje Andragami Vastave Hataleswani Vastava Saha Parliamente Stavarani Yoga Hatehi Idividana Prakarava Janadipati Dhurayata Parliamentu Mantivuriku Toropatginim Sandaha Ekdasamsya Asu Eke Anka Deka Dharana Janadipati Varaya Toropatkaraganimi විශේෂ විධිවිධාන පනිතේ ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් 20/22/7/20 දින පවත්වන ලැබූ රහස් ඡන්ද විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා 1 පනිතේ 18 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සහ 20/23/3/24 වෙනි දින පවත්වන ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තු මහලේකාමරයා විසින් එම ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ශෛලී අධ්‍යාපනික පදනම සංස්ථාගත කිරීම නැමැති පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝගයේ යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජික මන්ත්‍රීවරුන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජාන්ත මෙතුමා, ගරු විජිත බේරුගොඩ මෙතුමා, පියල් නිශාන්තද සිල්ලා මෙතුමා, වෛද්‍ය සීතා අරඹේ පොළ මෙතිනිය, ගරු අරවින්ද කුමාර් මෙතුමා. ශ්‍රී ලංකා වරණත් ප්‍රවාහන ආයතනයේ සංස්ථාගත කිරීමේ සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝගයේ යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පළවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජික මන්ත්‍රීවරයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු නීතිඥ පවිත්‍රාදේවි වන්‍යාරච්චි මෙතිනිය, ගරු ආචාර්ය බඳුන් ගුණවදන මෙතුමා, ගරු ලසන්ත අලගියවන්න මෙතුමා, ගරු කේ ඛාදර් මස්තාන් මෙතුමා, ගාමින් ලොග්ගේ මෙතුමා. 20/23/4 වෙනි අඟහරුවාදා නම් අද දින පස්වරු 2ට තීරීම් කාරක සභාවේ රැසීමක් මාගේ නිලකාමරයේදී පැවැත්වීමට නියමිත බැවින් අදාළ රැසීම සඳහා පැමිණ සහභාගී වන ලෙස සියලුම සමාජික මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 20/21 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ 29 කොටස සහ 5 කාණ්ඩයේ 19 කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
ගරු කථානායකතුමනි, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ
නෑ මේ වාර්තා මුද්‍රණය කිරීමට
යෝජනා 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස්පද්ද සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලද 2023 ජනවාරි 1 දින ඇති අංක 2312(76) දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම නියෝගය රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2022 අංක 43 දරන විසර්ජන පනතේ 6/1 වගන්තිය යටතේ 2023/2 පළවෙනි දින සිට 2023/2/28 දක්වා ජාතික ආයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂාංක 248 පරිපූරක සහාය සේවා සහ අදිශ්‍ය අවස්ථා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූර්ණක වෙන් කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරිය වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්ච දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම්, 2021 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම්, 2021 වර්ෂය සඳහා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම්, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරුණාකර මේ කාර්යටි ඉවර කළ
මට අවසරය තියෙනවා. හරි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ස්තුතියි ගරු කථානායකතුමනි. මොකද මේ සතියේ එක දවසයි අපි රැස් වෙන්නේ. කරුණු ගණනාවක් තියෙනවා අපිට ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමති, 2019 වසරේ සිට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරන ලබන්නේ සුජීව අමරසේන මහත්මයා. මොහුගේ මර්ධනකාරී වැඩපිළිවෙල යටතේ සරසවි ප්‍රජාවට අධ්‍යයනය අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් දැඩි බලපෑමකට ලක් ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සකස් කරන වාර්තාවක් මම මේ අවස්ථාවේ සභාගත කරමි. විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිති සම්මේලනයේ ෆූටා මගින් මෙම උපකුලපතිවරයාගේ මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන් ක්ෂේත්‍ර 5ක් යටතේ සාක්ෂි 86ක් සහිතව සකස් කරන විස්තර වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලබා දීලා තිබෙනවා. එහි පිටපිටකුත් මා සභාගත කරනවා, හැන්සාත් ගත කරනවා. විශේෂයෙන්ම ඇමුණුම් දෙක හැටියට අධ්‍යාපන ඇමතිවරයා විසින් මේ පිළිබඳව නිසි බලධරයන් පත්කොට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පවසා තිබෙනවා. මම ඒකට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් දැනගන්න කැමතියි මේවායි ප්‍රගතිය මොකක්ද කියලා. ඒ වගේම මීට අමතරව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිති සම්මේලනයේ ෆූටා ලේකම් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වන රොහාන් ලක්සිරි මහතා ඝාතනයට තැත්කිරීම පිළිබඳව විශ්වවිද්‍යාලයේ පරිපාලනයටද චෝදනා නැගෙනවා. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය මොකක්ද කියලා මම දැනගන්නට කැමතියි ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන්. ඒ වගේම විශ්වවිද්‍යාලයක් පැවැත්විය යුත්තේ නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්රවාදී අදහස් දැක්වීමේ ඉඩකඩ ඇති වාතාවරණයක අත්නෝමතික ලෙස මර්ධනකාරී සංස්කෘතියක් ඇති කරන්නට මේ උපකුලපතිවරයා විසින් කටයුතු කිරීම ඉතාමත්ම වැරදි සහගතයි. උදාහරණයක් විදිහට මේ උපකුලපතිවරයා විසින් පිරිමි ගැහැණු ශිෂ්‍යයන් දෙදෙනෙකුට එකලඟින් වාඩි වීම තහනම් කරලා තිබෙනවා. එහෙම නොවෙන්න වාඩි වෙන බංකු කපලා ශිෂ්‍යයින්ට සමාජ ජාලා භාවිතා කරමින් සංනිවේදනය කරන්නට සීමා දාලා තිබෙනවා. මේ උපකුලපතිවරයාගේ අත්නෝමතික ක්‍රියාවලිය සමාලෝචන ප්‍රගති ලයිස්තුවක් රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ විසින් අපට ලබා දීලා තිබෙනවා. එක ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම 11යි. තාවකාලික ශිෂ්‍යභාවය අහෝසි කිරීම 39යි. නේවාසිකාගාර තහනම් කිරීම 51යි. විනය පරීක්ෂණ 78යි. නඩු පැවරීම් 47යි. නිවෙස්වලට පොලිස් මැදිහත්වීම් 7යි. උපාධි ප්‍රත්‍යාහනෝත්සව තහනම් කිරීම 11යි. සිරගත කිරීම 20යි. මම මේ ලයිස්තුව සභාගත කරනවා, හැන්සත් ගත කරනවා ඔබතුමාගේ දැනගැනීමට. එපමණක් නොව වෘත්ති අරගලවලට සම්බන්ධ වීම නිසා රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ 6ක සේවය කරනු ලබන පන්සිය දෙනෙකුගේ පමණ මාර්තු මස වැටුප් සම්පූර්ණයෙන්ම නතර කරන්නට මොහු විසින් කටයුතු කරලා තිබෙනවා. මේ පිළිබඳව උපකුල්පතිවරයා විසින් වැඩවලන මූල්‍ය අධිකාරියට පෞද්ගලික විද්‍යුත් ක්‍රියාවක් භාවිත කරමින් නියෝග ලබා දීම සිදු කර තිබෙනවා. ඒ සඳහා සියලුම ඊමේල්වල පිටපත් මම සභාගත කරනවා. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, මේ සම්බන්ධයෙන් උපකුල්පතිවරයාට එරෙහිව අරගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවද කියලා මේ සභාවට ඉදිරිපත් කරන්න.
ඔව් නායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පනත යටතේ විශ්වවිද්‍යාලයක උපකුලපතිවරු පත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා දෙවන වරටත් පත් වී තිබෙන්නේ. ඊළඟට මේ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ යම් යම් කරුණු වූ සිදුවීම් පිළිබඳව සහ උපකුලපතිතුමාගේ පාලනය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර සංගමයෙන් දුන් වාර්තාවක් සහ ලිපියක්, ඒ වගේම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සූදානම් කර තිබූ වාර්තාවක් මා වෙත බාර දෙනු ලැබුවා. ඒ සියල්ලම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළා තිබෙනවා. මොකද විශ්වවිද්‍යාලක උපකුලපතිවරයෙක් අවසාන වශයෙන් පත්කිරීම කරන්නේ රටේ ජනාධිපතිවරයා විසින්. එසේ පත් කරන ලද කෙනෙක් ඇමතිවරයාට ඉවත් කිරීමේ බලයක් නැහැ. සහ පරීක්ෂා කිරීම සඳහාත් යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා මම මේ සියලු කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළා තිනවා. එහි ලැබෙන නිර්දේශයන් අනුව තමයි ඊළඟ පියවරට අපිට යන්න වෙන්නේ. දැන් ඒ නිර්දේශයන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මට වාර්තා වෙච්ච වහාම මේ සිකුරාදා නෙවෙයි පිට සිකුරාදා, ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගය අරගෙන වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.
ප්‍රවාහන මහමාර්ග
අමාත්‍යතුමනි, ගරු කථානායකතුමනි,
ප්‍රවාහන මහමාර්ග
2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මාධ්‍ය තාරුණ්‍ය උරුමය සහ නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂ සඳහා විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂ සඳහා දුම්කලහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කථානායකතුමනි, 2020-21 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදවිම අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පැවිලි කර්මාන්ත ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2020-21 වර්ෂ සඳහා ශ්‍රී ලංකා පිඟන් සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැවිලි අමාත්‍යාංශය සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බුද්ධ ශාසන හා ආගමික කතුවරයා,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
විදුලි බල හා බලශක්තිය ඇමතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ බලශක්ති අංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන් ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ වාර්ග සභාවේ වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
රාජ්‍ය පරිපාලන හා සදිස කටයුතු අමාත්‍යාංශයේ කාර්ක සභාවේ වාර්තාව
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධන කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාවත්, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාවත්, 2021 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධන කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාවත්, 2020 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2018 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව සම්බන්ධව එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මුදල්පින්ද කාර්ක සභාවේ වාර්තාව මදුරු විතාන කැමැත්තම
කරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලක පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
විපක්ෂ නායකතුමා ඉක්මනට කියන්න කියන තියෙන්නේ.
ස්තුතියි ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම මම මතු කරන්න කැමති ගරු සභානායකතුමාට මේ ප්‍රශ්නේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් මම එකවරක් අහලා ඒකට ඇත්තටම සාධනීය පිළිතුරක් ලැබුණා. නමුත් මේ ප්‍රශ්නය පිළිකා රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ප්‍රශ්නය, මහරගම පිළිකා රෝහලට අවශ්‍ය විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමදී මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මම කීප අවස්ථාවක මේ කරුණු කාරණා ඉදිරිපත් කරා. 2022/9/20 දින ස්ථාවර නියෝග 27/2 යටතේ මා ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද්දේ සැපයුම්කාර ආයතනය සමග එකඟතාවයකට පැමිණීම හා යාවත් කාලින කිරීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළ හැන්සත් වාර්තාවත් මම මේ අවස්ථාවේ සභාගත කරනවා. ඒ අනුව 2013 වසරේදී ඉලෙක්ටා සමාගම සමග එළඹුණු මෙම ගිවිසුම සංශෝධනය කිරීමට එම සැපයුම් සමාගමත් සෞඛ්‍ය අමාත්‍යංශත් පිළිකා රෝග විශේෂඥින්ගේ සංගමයත් එකඟ වෙලා තිබෙනවා. එම සංශෝධනයන් සඳහා පිළිකා වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක්ද ඒකෙද අනුමැතිය ලැබිලා තිබෙනවා. එම තාක්ෂණික කමිටුවේ අනුමැතිය දන්වමින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියද මම සභාගත කරනවා. ගරු කථානායකතුමනි, මෙම ගිවිසුම සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍යව තිබෙනවා. මම දැනගන්න කැමති විෂයභාර ඇමතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙනවාද කියලා. එසේ නම් මේ කැබිනට් පත්‍රිකාව සභාගත කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම ගිවිසුම සංශෝධනය නොකර පැරණි ගිවිසුම අනුව යන්ත්‍ර මිලදී ගැනීමට කටයුතු සිදු කරමින් සිටින බවට වාර්තා වෙනවා. ඒ කියන්නේ අලුත් පිළිකා මර්ධන උපකරණ වෙනුවට පැරණි උපකරණ ගෙන්නන්නට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් රහසිගතයුරින් අදාළ මව් සමාගම් වෙත ලිපියක් මගින් දැනුවත් කර තිබෙනවා. මේ අවස්ථාවේදී ලේකම්වරයා විසින් යවන ලද ලිපියේ පිටපතක් ගරු විෂයභාර අමාත්‍යවරයාගේ දැනුවත් වීම සඳහාත් සභාගත කරනවා, හැන්සත්ගත කරනවා. මෙම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර කඩිනමින් යාවත් කාලීන නොකිරීම නිසා පිළිකා රෝගීන් රසකගේ ජීවිත අනුතුරේ වැටී තිබෙනවා. මේ නිසා පිළිකා රෝගීන් සඳහා සිදු කළ යුතු ඇතැම් ප්‍රතිකාරයන් නිසි ප්‍රමිතියෙන් යුතුව සිදු නොවන බවට වාර්තා වෙනවා. මම සභාගත කරනවා පිළිකා රෝග විශේෂඥයින් විසින් මෙම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර සම්බන්ධයෙන් සිදු කරන ලද සංසන්දනාත්මක වාර්තාවක්. මම දැනගන්න කැමති ගරු අමාත්‍යතුමාගෙන් නවතම විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමටත් ස්ථාපිත කර ඇති යන්ත්‍ර යාවත් කාලින කිරීමටත් ඇති අවස්ථාව මගහරිමින් හොර රහසේ යල් පැනගිය විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට ලේකම්වරයා කටයුතු කරන්නේ කුමන හේතුවක් නිසාද? මේ සම්බන්ධයෙන් ඔබතුමාව දැනුවත් කර තිබෙනවා. නැත්නම් ලේකම්වරයා විසින් ඔහුගේ අභිමතය පරිදි කටයුතු කර තිබෙනවාද? එසේනම් ඒ සඳහා ගන්න පියවර මොනවාද? මම ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ වැදගත් කාරණාවට. මේක මේ රටේ ගිලන් වෙච්ච පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රශ්නයක්. අපේ රටට අවශ්‍ය නවතම යන්ත්‍ර, අලුත් යන්ත්‍ර, පැරණි යන්ත්‍ර ගෙන්නලා කිසිම සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා මේක සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරලා මේ ප්‍රශ්නයට මිනිසුන්ගේ පැත්තෙන් හරි උත්තරයක් ලබා දෙන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ඔව්. දැන් සිට ජයසේකර මන්ත්‍රීතුමා කියන්නේ.
ගරු කතානායකතුමනි, මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. විශේෂයෙන්ම අපි ගිය 3/21 වෙනි දින නීති අධ්‍යයන සභාවේ රෙගුලාසියක් පරාජයට පත් කරා මේ පාර්ලිමේන්තුව විසින්. සෝභාෂා අයිතිය පිළිබඳව තිබෙන තත්ත්වයන් පිළිබඳව ඔබතුමා ඒක අත්සන් කළා. ඇදින ඒ සම්බන්ධව ඇති වුණ තත්ත්වයන් ඔබතුමා දන්නවා. එතකොට මේ වැඩපිළිවෙල අවලංගු කිරීම සම්බන්ධව දැනුම් දීම අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත මේක සිද්ධ කරලා තිබුණා පාර්ලිමේන්තුව විසින්. හැබැයි ගරු කතානායකතුමනි, ඊයේ 4/3/11 වෙන විටත් එම රෙගුලාසිය අවලංගු කිරීම පිළිබඳ නීති අධ්‍යයන සභාවේ සභාපතිවරයා හෝ අගවිනිසුරුතුමා වෙත හෝ ලේකාධිකාරිවරයා වෙත හෝ විදුහල්පති වෙත අධිකරණ අමාත්‍යාංශය මගින් දැනුම් දීමක් සිදු කරලා නැහැ. එතකොට ගරු කතානායකතුමනි, අද 4/4 වෙන විට මේ පරාජය කරපු රෙගුලාසිය තවදුරටත් වළංගුන ඕන බව සහ භාෂා තිත්‍රයේ විභාග පවත්වන බවට නිදැනින් දීමක් සිදු කරලා නැහැ. මේ වෙනතුරුත් ගරු කතානායකතුමනි, අපි පාර්ලිමේන්තුව විදිහට ගත්ත තීන්දුව අපි අරලා තියෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඒක දැනුම් දීලා තිබෙනවද නැද්ද කියන පිළිබඳව මේ වෙනතුරුත් තත්ත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් අද සති දෙකක් ගරු කතානායකතුමනි, ඒ වගේම මේ සෝභාෂාවෙන් නීති විද්‍යාල විභාග ලීමේ අයිතිය තවමත් මේ ශිෂ්‍යයන්ට තවමත් හරියාකාරව ලැබිලා නැහැ. ඒ විතරක් නෙමෙයි, දැන් ගරු කතානායකතුමනි ප්‍රධානම අර්බුදය වෙන්නේ ඊළඟට මේ ආයුධම්පත් ඉදිරිපත් කළ තියෙන ශිෂ්‍යයන්ට මේ මාධ්‍ය සංශෝධනය පිළිබඳව දැනුම් දීමක් මේ වෙනතුරුත් කළා නැහැ. ඒ වගේම අද වෙනකොට දැන් අද ගරු කතානායකතුමනි අවුරුදු නිවාඩුව ලබලා දෙනවා නීති විද්‍යාලය තුල අධ්‍යයන කටයුතු අද නතර වෙනවා. එතකොට ගරු කතානායකතුමනි ආපහු නැවත මේක පටන් ගන්නෙ හරියටම අප්‍රේල් 24 වෙනිදා, ඒ කියන්නේ හරියටම විභාග දිනේ. එතකොට මේ සම්බන්ධව මේ වනතුරු තීරණයක් අරගෙන අපි ගත්ත තීන්දුව සම්බන්ධව ඔබතුමා බොහොම පැහැදිලිව ඒක යවලා තියෙද්දි අමාත්‍යාංශ ලේකම්ට, අමාත්‍යාංශ ලේකම් විසින් එය නොයවා තියාගැනීම හෝ මේ සම්බන්ධව නීති අධ්‍යයන අංශයේ නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා ක්‍රියා නොකිරීම සම්බන්ධව විශාල අර්බුදයක් පැනනගිලා තිබෙනවා. ඒ නිසා මම කියන්න කැමති මේ සම්බන්ධව පරාජයට පත් කරන ලද ගැසට්ටුවක් තාමත් මේ අය පරිශීලනය කරමින් ඉන්නේ. ඇයි? ඒ විතරක් නෙමෙයි, එතුමාගේ Facebook ගිණුමේ මේ නීති අධ්‍යයන සභාවේ ලේකාධිකාරී වන විදුහල්පතිවරයා අලි සබ්‍රිමත්තුමා ඇතුළු කීප දෙනෙක් දැක්ව අදහස් ටික ඔහුගේ Facebook එකේ ඔහු පදනම් කරගෙන දාලා මේ විරෝධතාවයේ ඔහු පළ කරමින් ඉන්නවා. ඉතින් මේක සම්පූර්ණ වැරදි කරු කතානායකතුමනි, මම ඔබතුමාගේ ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා මේ සම්බන්ධව ඉතාම ඉක්මනින් පියවරක් ගන්න, නැත්නම් වෙන්නේ කරු කතානායකතුමා 24 වෙනකොට නැවත පටන් ගන්නකොට සෝභාෂාවලින් මේ ලියවීමේ අයිතිය සම්පූර්ණයෙන් අර සියලු දෙනාට අහිමි වෙනවා. මේ අය අත්නොමතික ලෙස කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ සම්බන්ධව කටයුතු කරන්න කියලා. අපේ සභානායකතුමාත් ඉන්න නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ පිළිබඳව මැදිහත් වෙන්න කියලා. බොහොම ගෞරවයෙන්.
බොහොම සතුටුයි. ඒ කාරණේ ඉදිරිපත් කරානේ. ඒ ගැන විවාදයක් අවශ්‍ය නැහැ. එමෙතුමා උත්තර දෙයි.
ගරු කතානායකතුමනි, දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුරු එතුමාගෙන්ම ලබා ගත යුතුයි. එතුමා දැන ඇති නිසා මම පිළිතුරු ලබාගෙන ඔබතුමන්ට ලැබෙන්න සලස්වනවා. ගොඩක් දෙවෙනි ප්‍රශ්නයද?
ඔව්, වාස්ලි වෙනා නැහැ.
මේක ඉවර කරලා මරිකා මන්දිතුම මේක ඉවර කරලා ඉමු. එතකොට
ගරු කතානායකතුමනි, මම මේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඇටියට මතු කරනවා. මේ පාර්ලිමේන්තුවේ ගන්න ලැබූ තීරණයක් ඒ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට අවශ්‍ය විවිධ වක්‍රමාර්ග අනුගමනය කළා. අද එය ක්‍රියාත්මක නොකළ හැකි තැනකට පත් කරනු ලැබ තිබෙනවා. මේ නිසා මේ විදුහල්පතිවරයා වරප්‍රසාද කමිටුව ඉදිරියට කඳවන්න
කියලා. හරි, බොහොම ස්තුතියි. මොකද මේ සුමිත්‍රා රජ මන්ත්‍රීතුමා,
අර කතානායකතුමනි, අපි දන්නවා මැතිවරණයට දින නියම කරපු කාල පරිච්ඡේදයන් දැන් දිගින් දිගට එහාට ගිහිල්ලා තියෙනවා. මැතිවරණයට රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මාස කීපයක් තිස්සේ ඇයගේ වැටුප් ලැබුණේ නැහැ. පළාත් පාලන ඇමතිතුමා අවස්ථා කීපයක් කොහොම මේ සම්බන්ධව කටයුතු කරනවා කියලා අවුරුදු සමයකුත් එන නිසා ඒ රාජ්‍ය සේවක විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා හැම පක්ෂයකටම සම්බන්ධව. ඒ නිසා මේ රාජ්‍ය සේවකයන්ට මේ මැතිවරණේ කල්යනව නම් ඒගොල්ලන්ට වැටුප් දෙවන ක්‍රමවේදයක් තියෙනවද, සාධාරණයක් ඉෂ්ට කරනවද කියලා දැනගන්න කැමතියි.
ඇමතිතුමා උත්තර දෙන්නද?
කතානායකතුමනි,
මාර්තු මාසේ 9 වෙනිදා සිට අප්‍රේල් 25 දක්වා මූලික වැටුප ගෙවන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමත කරා. ඒක නිසා ඒ ඇයිට මේ 10 වෙනිදෙන් ඉස්සෙල්ලා ඒ සියලු දෙනාටම ඒ මූලික වැටුප හම්බ වෙනවා.
හරි, බොහොම ඉස්සෙල්ලි. මරික්කර්මන්තුමයික් මං
කරන්නේ. ප්‍රධානයකතුමනි, මේ අගමැතිතුමා නැති හින්දා මම සභානායකතුමාට මතක් කරන්නේ මේ දැන් අපි දන්නවා පළාත් පාලන ආයතන වලට අලුත් සීමා නිර්ණයක් කොමිසමක් පත් කරලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු 31කින් ඉවරයි. තාම බාර දීලා තව සතියකින් දෙන්නේ. එතකොට දැන් පෞගේ සතියේ නිලවශ්‍ය මේ නිලසහ නිලනෝන වශයෙන් පක්ෂ වලට ආරාධනා කරලා බලන්න කිව්වා. අපි පෞද්ගලිකවත් බැලුවා. දැන් මේකේ ගරු සභානායකතුමා ඓතිහාසික වැරද්දක් වෙන්න යනවා. ඊට කලින් සමාලෝචන කමිටුවක් පත් කරන්න කියලා දැන් මම ඉල්ලීමක් කරන්නේ. ඒ කියන්නේ නැවත මේ බෙදීම හරහා ජාතීන් ආගම් කුලයන් අතර ප්‍රශ්න ඇති වෙන විදිහට තමයි ගිහිලා තියෙන්නේ. සරලව 150ක් අඩු කරන්න කිව්වහම කොට්ටාස වලින් 150ක් අඩු කරලා තියෙනවා. ජාතික ලැයිස්තුවෙන් 150ක් අඩු කරලා තියෙනවා. දැන් ඔබතුමත් දන්න මාත් දන්න කොළොන්නාව නගර සභාව ගත්තොත් 20ක් ඉන්න එක 10ක් කරලා තියෙන්නේ. චන්දෙන් පත්වච 12 6ක් කරලා ජාතික ලැයිස්තුවේ මේ 8 4ක් කරලා තියෙනවා. මම හිතන්නේ මේක මීට වඩා වෙනස්ව බලන්න ඕනේ. අත්ත වශයෙන්ම 4000 තියෙන කාලේ 11ක් තිබ්බා. දැන් දැන් 5000 එනකොට 10කට අඩු වෙනවා. ඒක වැරදි. ඒක වෙන්න ඕනේ එහෙමනම් 11 8යි 3ක් විදියට එන්න ඕන. දැන් කොටිකාවත්ත මුල් ඒරියාව ගත්තොත් 36 18 18කට බහිනවා. මනාප කාලෙත් තිබ්බ 19ක්. එතකොට කොට්ටාස 22 11ට පස්සලා තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් උදාහරණයකට ඒකද මෙගඩ කොළොන්නාව ගත්තොත් සිංහල මුස්ලිම් දෙකම නියෝජනය කරනවා. එතකොට මුස්ලිම් එක්කෙනෙකුට දුනොත් සිංහල එක්කෙනා තරහ වෙනවා. සිංහල එක්කෙනා දුන්නොත් මේ මුස්ලිම් එක්කෙනා තරහ වෙනවා. දැන් ඒ වගේම මම කොළඹ මහනගර සභාවෙන් උදාහරණයක් දෙන්න. බොරැල්ල ආසනේ බටහිර ගුප්පියාවත්ත මැද කොළඹත් එක ඇඳලා තියෙනවා මේ සුදු වැල්ලට. ඒ වගේම නැගෙනහිර ගුප්පියාවත්ත ඇඳලා තියෙනවා මැද කොළඹ හුණු පිටියත් එක. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරන මේ පනතේ ස්වභාවය අනුව මේක ගැසට් කරන්න කලින් සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත සමාලෝචන කමිටුවක් දාලා මේක එළියට දාලා මේක දින අඩුපාඩු ටික හදාගෙන ඒ වැරද්ද නොවෙන්න ඉඩ දෙන්න කියලා මම ඉල්ලීමක්
කරනවා. ඉක්මන් කරන්න
ගරු කතානායකතුමනි, අපේ මරික්කර්මන්තුමා කියපු කාරණේ ඉතාමත් වැදගත්. මොකද මේ වෙනකොට මේ සීමා නිර්ණ කමිටුව හරහා මේ තිබ්බ ප්‍රශ්නේ තවත් අවුල් ජාලාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නෑ නෙමෙයි. ඒක ඔබතුමා උත්තර දෙන්න මං කිව්වට පස්සේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අර කිව්වා වගේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරලා යම් වැඩපිළිවෙලක් යදලා මේකට ගියොත් හොඳයි. මොකද නැත්තම් මේක තවත් දැන් මොකද අර තිබ්බ ක්‍රමේ වෙනස් කරලා මේ ගෙනාවු ක්‍රමයෙන් 8000ක් දක්වා වැඩි වුණා. දැන් මේක අඩු කරන්න කියලා තවත් ප්‍රශ්නේ අවුල් කරන්න
යන්නේ.
ඒ වගේම තමයි ගරු කතානායකතුමනි අර වැටුප් ප්‍රශ්නේදී දැන් මෙතුමා ගම මූලික වැටුප ගෙවනවා කියලා. දැන් මේ දිනයක් හරියට නැති නිසා මේ අයට නැවත රාජ්‍ය සේවයට ඇතුළු වීමට අවස්ථාව ලබා
දෙන්නේ. හරි. ඔව් මද්දම් මන්තුමා.
සාමාන්‍යයෙන් සීමා නිර්ණයන් කරන්නේ පිළිගත් දේශපාලන පක්ෂ නියෝජිත එක්ක අවිලා තමයි මේක කරන්නේ. නමුත් මේ සීමා නිර්ණය කරලා තියෙන්නේ ඉලධාරී කාණ්ඩායමක්. අපි ඉල්ලා සිටිනවා මරික්කාර මන්ත්‍රීතුමා යෝජනා කරපු විදියට සියලු පක්ෂවල කමිටුවක් පත් කරලා මේ සමදන් නැවත අධ්‍යයනයක් කරන්න අවස්ථාව ලබා දෙන්න
කියලා අපි ඉල්ලා
සිටිනවා. දෙවෙනි කාරණේ මම දැන් අලවතුවල මැතිතුමා කියපු කතාව සාමාන්‍යයෙන් ඡන්දෙ දියන්න ඕන මාර්තු 9. මේ රජයේ සේවකෝ සියල්ල බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ආර්ථිකයේ අයවැය හදාගත්තේ වියදම් මාර්තු 9 වෙනකම්. අපි ඉල්ලා සිටිනවා මාර්තු 9 ඉඳලා මේ අයට සම්පූර්ණ වැටුප ගෙවන්න කටයුතු කරන්න. ඒකම එමුතුමා මේ අයට සමහර ප්‍රජයේ සේවකයන්ට සේවයට වාර්තා කරලා තියෙනවා. සමහර අය වාර්තා කරලා නැහැ. වාර්තා කරන්න අවස්ථාව දෙන්න කියලා ඔබතුමා
ඉල්ලාසිය.
අධිකරණ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව තියෙනවා පස්වරු එකට. නීති විද්‍යාලයේ විදුහල්පතිතුමාව ඒ අධිකරණ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට කැඳවා ගත්තොත් මේ ගැටලුව අපිට එතරම් බේරගන්න පුළුවන්, निराකරණය කරගන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා අධිකරණ අමාත්‍යාංශ උපදේශක සභාවට, කාර්ක සභාවට, නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා කැඳවන්න කියලා. ඊළඟට මම ගරු සභානායකතුමාගෙන් අධ්‍යාපන ඇමතිතුමාගෙන් දැනගන්න කැමති උසස් පෙළ උත්තර පත්‍ර බැලීම තාමත් ඒ ගැටලුව විසඳීච්ච පාටක් අපි දන්නේ නැහැ ගරු අමාත්‍යතුමනි. දැන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලත් එක්ක බැඳුණු විභාග සහ පාඨමාලා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ අපොස සාමාන්‍ය පෙළ විභාගයත් මේ මත පදනම්ව කල්යෑමේ අවදානමක් තිබෙනවා. උත්තර පත්‍ර විනාශ වීමේ අවදානමක් තිබෙනවා. මේ නිසා මොකක් හරි මේක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයක් පැත්තට පටු කරන්නේ නැතුව ලඝු කරන්නේ නැතුව මේ සඳහා කිසියම් ක්‍රමයක් ඉක්මනින් යොදලා ඉක්මනින් කිසියම් ක්‍රියාමාර්ගයක් අරගෙන මේ අපස උසස් පෙළ අවුරුදු දෙකක් මේ විභාගයේ කල් ගිහින් තිබුණේ. අපස අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් කල් ගිහිලා තියෙච්ච පැවතිච්ච විභාගයේ උත්තර පත්‍ර බලන්නේ නැතුව දැන් දිගටම මේක ප්‍රමාද වෙමින් තිබෙනවා. ඒස අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් මේ උත්තර පත්‍ර බලලා කරුණාකර මේ ළමයින්ට සාධාරණයක් ඉස්සර කළා මේ කාර්යය අවසන් කරන්න කියලා ඉතාලම ඕනෑකම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
අද න්‍යාය පත්‍රයට යන්න හම්බෙන්නේ නැහැ. වක්කුඹුර ඇමතුමා උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි, අර කොට්ටාස අඩු කිරීම සම්බන්ධව ඒක අපි සමාලෝචන කමිටුවක් පත් කරනවා. ඒක ගොඩාක් දේශපාලන පක්ෂ දැකලත් නැහැ තමයි ඒක ඇත්ත කතාව. ඒක නිසා ඒ සම්බන්ධව ඒක ගැසට් කරන්න කලින් ඔක්කොම තමුන්නාන්සලාට ආරාධනා කරනවා. ඒක බලලා හිටන් අපි ඔක්කොම ඒ පිළිබඳ සමාලෝචන කමිටුවකින් ඒ කටයුතු කරනවා. ඒ වගේම මූලික වැටුප ගෙවන්න කියලා එව්වේ මැතිවරණ කොමිෂන් සභාව. ඒගොල්ලොම දාලා තියෙනවා. මම එදත් කිව්වා ගරු කථානායකතුමනි, 102 වගන්තිය යටතේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව පෙන්නලා මේවල තියෙනවා, මේගොල්ලෝ සේවය පිහිටවන්න බෑ කියලා. හැබැයි මැතිවරණ කොමිෂන් සභාව දැන් අදත් රැස් වෙනවා. මේ මැතිවරණේ තියන්න බැයි නම්, සල්ලිත් නැත්නම් ඒගොල්ලන්ට කරන්නත් බැයි නම්, මේට ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණේ අධිකරණ නෙමෙයි කල් දැම්මේ. කොවිඩ් එක නිසා එතුමල්ලා කල් දැම්මා. ඒ නිසා යම් කිසි හේතුවක් නිසා එතුමල්ලා මේ දිනයක් නැතුව කල් දානවා නම් මේ ලබන 25 මාස 3ක් සම්පූර්ණ වෙනවා 21 වෙනිදා එනකොට. ඊට පස්සේ අපිට අර ඉස්සෙල්ල වගේ පාදක කරගෙන රස්සාවට යලා සම්පූර්ණ වැටුප ගෙවන්න පුළුවන්. ඉතින් මේ මැතිවරණ කොමිසම තමයි අපිට නිර්දේශ කරේ මූලික වැටුප විතරක් ගෙවන්න. ඒක නිසා තමයි කැබිනට් පත්‍රිකාවක් එහෙම දාලා තියෙන්නේ.
හරි. ඔව්.
අතාව යම් කිසි රාජ්‍ය සේවකේ නාම යෝජනා දීලා සේවයට ගියොත් ඔහු විනය කඩ කරලා හිටන් ඔහුගේ රස්සාවක් නැති වෙනවා. එහෙම කරන්න බෑ. හැබැයි ඔබතුමා කියනා වගේ මටත් යම් යම් අය කියලා එක එක කෙනා රස්සාවලට යනවා කියලා.
මන්තුමා, අපි න්‍යායපත්‍රය
විරෝධී වැඩක්.
මහජන පෙත්සම් පිළිගැන්වීම විදුරු වික්‍රමනායක මැතිතුමා ඔබතුමා පිළිගන්නන්.
ගරු කථානායකතුමනි,
අද න්‍යායපත්‍රය ඉවර කළා, ඒකට යන්න.
ගරු කථානායකතුමනි, ඉංගිරිය පාදුක්ක පාර සිරිනිවස යන ලිපිනේ පදිංචි ගයන් මධුභාෂණ හෙට්ටිආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා.
ගරු කථානායකතුමනි, රත්නපුර තිරුණාගෙටිය ජයබිම අංක 523-6 දරණ ස්ථානයේ පදිංචි එච්.එස්. මාල්නී මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
වාසුදේව නානායක්කාර මැතිතුමා.
ගරු කථානායකතුමනි, ඇලියෝගොඩ මීගාවත්ත 21-2 ස්ථානයේ පදිංචි DH විමලාවති මහත්මියගෙන්ද, අම්පාර තිස්සපුර 107 ස්ථානයේ පදිංචි DM ධර්මසේන මහතාගෙන්ද, කුඩාවැව ගල්වමුණ පදිංචි JAI රූපිකා මහත්මියගෙන්ද, රත්නපුර කරඳන දම්මුල්ල සම්පත් පදිංචි LGHR සුමතිපාල මහතාගෙන්ද, දොඩන්දුව බැරෑතුඩුව පදිංචි RKM චන්ද්‍රලතා මහත්මියගෙන්ද, ජායල තුඩැල්ල ඇලෙක්සන්ඩ්‍රා පෙදෙස අංක 67-50 ස්ථානයේ පදිංචි WSM සිල්වා මහත්මියගෙන්ද ලැබුණු පෙත්තම් ඉදිරිපත් කරමි ගෞරවයෙන්.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යසභාවට යොමු කරනු ලැබේ. චමින්දී ජේසිරි මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න මුදල්
ලැබුතුමාගේ
පළවෙනි ප්‍රශ්නය අහනවා කරලත් ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය මම උත්තර දෙන්නම් ඕනෙම ප්‍රශ්නයකට. මේකේ ඉන්නවා මම. මේ ගරු කථානායකතුමා න්‍යායපත්‍රයත් එක්ක යන්නේ. ඒ න්‍යායපත්‍රයට අනුකූලව අපි ඒ කටයුතු කරමු. ඔබතුමා ඕනෙම ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්න දීලා තමයි මෙතන යන්නේ. ඔව්, දැන් ඔව් ශ්‍රියන් සේමසන්.
ගරු කථානායකතුමනි, අපි මාසයක් කල් ඉල්ලා සිටිනවා ගරු කථානායකතුමනි.
ඊටිඥ වසන්ති අප බණ්ඩාර මැතිතුමා. ඔව්, ඔබතුමා අතුරු. ඔව්, ඒකට වෙනම තියෙන අවස්ථාවක්
දෙන්නේ නැහැ. මේ ප්‍රමාදයක්
අවස්ථාවක් තියෙනවා ඉන්න.
ගරු කථානායකතුමා, වෙනස්කම් කරන්න එපා අපිට. ඔබතුමා අපි කරදර කරන්නේ නැහැ. ගරු කථානායකතුමා, දැන් මෙතන නිතර කතා කරපු ප්‍රශ්නයක් උදේ ඉඳන් මේ පාර්ලිමේන්තුවත් වල ඔබතුමා මුලසර දරන වෙලාවේ ඒ ගිනාපු ගැසට් එක පරාජයට පත් වුණා. ඉතින් ඔබතුමා මුලසනේ ඉන්න වෙලාව කියන ඔබතුමා මේක මෙහෙවන පුද්ගලයා. එතකොට මේ පාර්ලිමේන්තුව සෑලුවට රක් වෙන්න දෙන්නේ බෑ. දැන් නිරන්තරයෙන් මන්ත්‍රීවරු කතා කරලා කිව්වා මේ අදාළ විදුහල්පතිවරයා මේකට කැඳවනවා. අද හවස කැඳවනවාද කියලා. එහෙම නෙවෙනවා නම් මේ පාර්ලිමේන්තුව වැඩක් නෑ. ඔබතුමා මුලසනේ දරන ඒ ගන්න තීන්දුව වැඩක් නෑ කරු කතා නෑ ඔබතුමා. මොකද අපි දැක්ක අධිකරණ පද්ධතියේ තියෙන විනිශ්චයකාරවරු ගෙනල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි ඔබතුමා විසින්ම නියෝග කරපු මේ පාර්ලිමේන්තුව පරාජය කරපු මේ බලද ක්‍රියාත්මක කරන විදුහල්පතිවරට බලය
ඒක වෙනම ප්‍රශ්නය මතු කරගන්න. හරිද? මොකද්ද රාජකාරණ මන්ත්‍රීතුමා ඉක්මන් කරන්න.
කථානායකතුමනි, අපේ මාලේකම්තුමත් ප්‍රකාශ කරපු ආකාරයට මේ අපේක්ෂකයින්ගේ පඩි රජයේ සේවකයින්ගේ දැන් මෙතුමා කියනවා, විශේෂ භාර අමාත්‍යතුමා කියනවා, මේ මැතිවරණ කොමිසමේ යම් ඉල්ලීමක් අනුව තමයි මේක ගෙවන්න බැරි කියලා. ඉතින් මැතිවරණ කොමිසම මැතිවරණේ තියනත් ඉල්ලීම කරලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව මැතිවරණේ තියන්නේ නැහනේ. ඉතින් මැතිවරණ කොමිසම කියන දේවල් කියනවා නම් අප්‍රේල් 9 වෙනිදාට ඡන්දෙ තියන්නේ. ඡන්දෙ තියන්නේත් නැහනේ. ඒකින්ද කරුණාකරලා මෙතන ලොකු
වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා ප්‍රශ්නේ ආන්න.
ඇස්සේ ආනවා ගරු කථානායකතුමනි.
නාගරික සංවර්ධන මැතිතුමාගේ පිළිතුර දෙන්න.
ගරු කථානායකතුමනි. අයන්න ඒක පිළිතුර ඔව් අයන දෙක මේ වන විටත් මහනුවර නගර මාධ්‍ය තුළ සහ නුවර වැව වටේ කලාපය තුළ මගෙන් ගසක් මහනුවරට යන සංකල්පය ඔස්සේ ව්‍යාපෘති මහනුවර මහනගර සභාවත් නාගරික සංවර්ධන අධිකාරියත් හා අනෙකුත් අදාළ ආයතනත් එක්ව ආරම්භ කර ඇත. එහිදී පැරණි ගස් කැපීමක් සිදු නොකරන අතර අවකාශයක් ඇති ස්ථානයේ පරිපාලන වටිනාකමෙන් යුත් නව පැල රෝපණය කිරීමට සිදු කරනු ලැබේ. තවද ඉදිරියේදී අනෙකුත් නගර සඳහාද මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. අයන දෙක ඔව් තුන ඔව් හතරවෙනි එක මහනුවර පේරාදෙනිය දක්වා තෙල්දෙනිය දිගන කුණ්ඩසාලේ නාවල පිටිය වත්තේගම අකුරණ කඩුගන්නාව පස්වෙනි එක මහනුවර නගරයේ මාධ්‍ය පේරාදෙනිය දක්වා නගරය දක්වාත් මේ වන විට මගෙන් ගසක් මහනුවරට යන ව්‍යාපෘති ආරම්භ කර ඇත. 23:24 වෙනද තමයි අරන් තියෙන්නේ. ඊළඟට තෙල්දෙනිය දිගන වත්තේගම නාවල පිටිය සියක් නගර වැඩසටහන යටතේ පදික වේදිකාවන් සංවර්ධනය කර ඇති අතර ශාක රෝපණය කර බුදර්ශන සකස් කිරීමට 23 වර්ෂය සඳහා මැද භාගයේ වන විට ආරම්භ කිරීමට නියමිතයි. ඒ දෙවැනි එක ගම්පොල දියත් දිනයක් හඳුනාගෙන නොමෙත. අකුරණ ප්‍රාදේශීය සභා අරමුදල් යටතේ 23 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කඩු ගන්නාව දිනයක් හඳුනාගෙන නොමෙත. අයන්න එක ඔව් දෙකත් අයන්න දෙකත් ඔව් අයන්න තුන මේ පිළිබඳ කටයුතු කරන ලබන්නේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැනීම අමාත්‍යාංශය බැවින් එම අමාත්‍යාංශය වෙතින් විමසීමට සුදුසු වේ. ආයන්න ඉහත අංක 1-5 දක්වාත් අංක ආයන්න 1-3 දක්වාත් පිළිතුරු ලබා දී ඇත.
පළවෙනි අතුරු ප්‍රශ්නය කරු කථානායකතුමනි, ඇත්තම මේ අවසාන ප්‍රශ්නයේ සඳහන් වුණේ ගරු කථානායකතුමනි, මහනුවර වීදි දරුවන් සහ වීදිවල සිඟමන් යදින පුජ්‍යලයන් මහනුවර පොලිසිය අධ්‍යයනයක් කරා ගරු කථානායකතුමනි, මේ අධ්‍යයනයෙන් තොරතුරු දැනගන්න ලැබුණා සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ මේ සිඟමන් යදින යාචකයන් මහනුවර උරුලූසුක අනුවත් ඒ වගේම සමා මධ්‍යම බස් නැවතුම් පළාත් මේ කියන ස්ථානවල 49 දෙනෙක් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ ගත කරනවා. ඒ වගේම තමයි මේ පවුල් වශයෙන් ජීවත් වෙන අයත් සාමාන්‍ය මේකට ඇතුළත් වෙනවා. දැන් ඇත්තටම මේ අයගේ සමහර ළමයි යොමු කරලා තිබෙනවා, ඒ කියන්නේ කැප්පැටිපොළ කියන විද්‍යාලයට මහනුවර මැද තියෙන මේ විද්‍යාලය. මේ විද්‍යාලයේ ළමයි 40ක් අධ්‍යයන කටයුතු කරනවා. ඇත්තටම මේ දරුවන් අනිකුත් දරුවන් එක්ක සාමාන්‍ය භාවිතයේ, ඒ කියන්නේ සාමාන්‍ය ළමයින් වඩා වෙනස්. ඒ නිසා මම ගරු කථානායකතුමනි අපේ අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ, ඇත්තටම මේ සිඟමන් යදින මේ පුජ්‍යලයන් පිළිබඳව ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙන එක පැත්තකින් මේ පුජ්‍යලයන්ට, අනිත් පැත්තෙන් මේ උමං මාර්ග භාවිතා කිරීම සම්බන්ධයෙන්
විශාල වශයෙන් මේ සාමාන්‍ය මගේ ජනතාවට තිරියරවන අන්දමට යම් දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා මේ කරුණු, ඒ කියන්නේ කැප්පැටිපොළ පාසලේ තිබෙන සුවිශේෂී තත්ත්වයක් පදනම් කරගෙන අපට පුළුවන්කමක් නැද්ද? ඒ කියන්නේ රිදියගම හම්බන්තොට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තිබෙනවා. මේ ඉන්න ඒ සිඟමන් යදින පිරිස වෙනස් වෙන්නට පුළුවන්. මහනුවර පොලිසියට අපි ස්තුතිවන්ත වෙනවා. අත් වශයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මැතිතුමා කරපු මේ අධ්‍යයනයේ තොරතුරු වලට අනුව මේ අය ඒ පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බැයිද කියන එකයි මගේ එක ප්‍රශ්නය. අනිත් එක ගරු කතානායකතුමනි, කැප්පැටිපොළ විද්‍යාලයේ තිබෙන සුවිශේෂී තත්ත්වය පදනම් කරගෙන ඒ සඳහා වැඩපිළිවෙළක් අනුගමනය කරන්න බැයිද කියන එකයි මගේ ප්‍රශ්නය ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මන්තුමාගේ පළවෙනි ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න. මොකද මේක අපේ අමාත්‍යංශයට ආයත් වෙන එකක් නෙවෙයි, ඒක සමාජ සභාව පැල ගැනීම සම්බන්ධයෙන් තමයි උත්තරයක් ලබා ගන්න වෙන්නේ. තේින්නම් මම කියන්නේ අවධානය යොමු කරලා ඔබතුමාව දැනුවත් කරන්න. ඒ සම්බන්ධයෙන් අපේ මැදිහත් වීමක් කිරීමටත් ඒ වගේ අමාත්‍යංශය අරත් ඒ මැදිහත් වීම කරන්න අවශ්‍ය කටයුතු අපි කරන්න. දෙවෙනි එකත් ඒ සමානම කටයුත්තක් අපේ අමාත්‍යංශය පැත්තෙන් කිය යුතු කාරණා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරන්න.
දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණවත්ත බටහිර කියන ප්‍රදේශය සාමාන්‍ය ජනප්‍රවාදයේ තියෙන මහයාව කියලා. නමුත් ඒක මහායාය වශයෙන් තමයි වෙනස් වෙන්න ඕනන්නේ. මේ ප්‍රදේශයේ ඇත්ත වශයෙන්ම මහ ජනතාව, ඒ කියන්නේ නිවාස පවුල් 990ක් තිබෙනවා. ඒ වගේම තමයි නිත්තවල කියන ප්‍රදේශයේ පවුල් 150ක් ජීවත් වෙනවා. මේ එක මහායාය කියන ප්‍රදේශයේ අක්කර 12ක් තිබෙනවා. නිත්තවල කියන ප්‍රදේශයේ අක්කර 2ක්මාරක් තිබෙනවා. මේ ප්‍රදේශ දෙකම මහනුවර මහනගර සභාවට අයිති දේපළ. නමුත් මේ ප්‍රදේශවල ඉන්න ජනතාව මහනුවර මහනගර සභාවට සේවා සැපීමට තමයි ඉතිහාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ජනතාව නිසා, මේ ජනතාව මේ ප්‍රදේශයෙන් ඉවත් කරලා මේ ප්‍රදේශයේ මේ භූමිය, වටිනා භූමිය වෙනත් පෞද්ගලික කාර්යයන් වලට යොදන්න පෞගේ කාලේ උත්සාහ කරපු උත්සාහයන් තිබුණා. ඇත්තම මේක මහනුවර නගර සභාවේ නගරාධිපති තෝරන බලය ලබා ගැනීම සඳහා ඉත්තෙක් වශයෙන් තමයි තබාගෙන තිබෙන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා මේ මහයාව නැත්නම් මහායාය කියන ප්‍රදේශයත්, නිත්තවල කියන ප්‍රදේශයත් දරුවන්ගේ අධ්‍යාපනයත්, ඒ වගේම එය විශාල විරැකියාවෙන් පෙළනවා. මේ භූමිය අතහැරලා දාලා තිබෙන්නේ මහනුවර නගරේ මැද තිබෙන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා විශේෂ වැඩපිළිවෙලක් නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ආරම්භ කරලා මේගේ ජන ජීවිතය සුඛිත මුදිත කරන්න අදාළ වැඩපිළිවෙළක් යෝජනා කරන්න කියලා මම ඉල්ලීම කරන්න ඔබතුමාගෙන්.
ගරු කතානායකතුමනි, ඔබතුමාගේ යෝජනාව සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුවට යෝජනා යොමු කරලා ඒ සම්බන්ධයෙන් අපිට එවන්න අපේ අමාත්‍යංශය පැත්තෙන් කළ යුතු කාරණාවක් තියෙනවා. අපි ඒ ගැන අවධානය යොමු
කරමු. බොහොම ස්තුතියි ගායන්ත කරුණාතිලක මන්තුමා ප්‍රශ්නය අහන්න.
අනව ගරු කතානායකතුමනි,
ගරු කතානායක මන්තුමා
සති දෙකක් කල් ඉල්ලනවා.
2 weeks. බුද්ධිකපතින මන්තුමා ප්‍රශ්නය අහන්න. අග්‍රාමාත්‍යමාගේ.
ගරු කතානායකතුමනි, මම ඒ ප්‍රශ්නය අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගෙන් අහනවා.
ඔව් සභානායකතුමා.
ගරු කතානායකතුමනි, මාසික කාලයක් ඉල්ලා
සිටිනවා. ශානික්‍යන් රාජ ශ්‍රාසපුත්‍රම් රාසමාණිකම් මැතිතුමා
අහනවා. කතානායකතුමනි, ගරු කතානායකතුමනි, අයන්න එක මඩකළුව දිස්ත්‍රික්කයේ වවුනියාව වවුනිතු ප්‍රදේශයේ ලේකම් කොට්ටාශයේ යන්නමුන්නේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ලෙස නිවැරදිව යෙ යුතුයි. මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මන්නෙමුයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගම්මානවල ජීවත් වන ජනතාව සඳහා 2018 වසරේදී නිවාස එකක 464ක් සඳහා ආධාර ලබා දී ඇත. ගරු වන්දිතුමනි, මේ නිවාස සංවර්ධන අධිකාරියේ ලබා දීපු තොරතුරු අනුව තමයි ඔබතුමාට මේ පැහැදිලි කිරීම උත්තරය දෙන්නේ. ඒ වගේම දෙවැනි එක නිවාස එකක සඳහා එකක ඉහත නිවාස එකක 464 නිවාස එකක 30ක වැඩ අවසන් කරලා ඇත. 464න් 30ක වැඩ අවසන් කරලා තියෙනවා. නිවාස එකක 434ක් අවිච්ඡේදව පවතිනවා. මේ නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලයේ ලබාගත් තොරතුරු අනුව තමයි මේ පැහැදිලි කිරීම කියන්නේ. ඒ වගේම අයන්න එක අයවැය ප්‍රතිපාදන වෙන් නොවීම හේතුවෙන් එම නිවාස වල වැඩ කටයුතු සම්පූර්ණ කිරීමට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇත. ඒකේ ආයන්න දෙක එම නිවාසවල වැඩ කටයුතු මුදල් ප්‍රතිපාදන ලැබෙන පරිදි අවසන් කිරීමට හැකියාවක් ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පස් අවුරුදු සලස්පක් යටතේ ක්‍රියාත්මක කර අවසන් කිරීමටද යෝජනාවක් ඉදිරිපත් වී ඇත. ආයන්න තුන මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ නම් එම නිවාසවල වැඩ කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කරන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ. ඊළඟට ආයන්න එක මේ දක්වා මේ සභාවට එවන්නේ දැසේ නොවන්නේ නම් මන්ද කියන එක අහනවා. දක්වා හා අංක 1 සිට 2 දක්වා පිළිතුරු ලබා දී ඇත.
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. உண்மையிலே இந்த மட்டக்களப்பு மாவட்டத்திலே மட்டுமல்ல எங்களுடைய வடக்கு கிழக்கிலே இருக்கும் அனைத்து மாவட்டங்களிலுமே நெல்லாச்சி இருந்த காலப்பகுதியிலே அந்த நேரத்திலே வீடமைப்பு அதிகார சபைக்கு பொறுப்பான அமைச்சராக இருந்த கௌரவ சஜித் பிரேமதாஸ் அவர்கள் பல வீடு திட்டங்களை இந்த வடக்கு கிழக்கிலே வந்து ஆரம்பித்திருந்தார். உண்மையிலே இந்த நெல்லாச்சி அரசாங்கமானது மாறிவிட்டதுக்கு பிறகு இந்த நல்லாட்சி அரசாங்கத்தின் கீழே கௌரவ சஜித் பிரேமதாஸ் அவர்களுடைய அமைச்சின் கீழே வழங்கப்பட்ட வீடுகள் என்ற ஒரே ஒரு காரணத்துக்காக இந்த வீடுகள் இப்ப 2017 இப்ப 5-6 வருடங்கள் ஆகிவிட்டது இந்த வீடு திட்டங்கள் அமைத்து. நீங்கள் சஜித் பிரேமதாஸ் அவர்களை பழி வாங்குறீங்கள் என நினைத்துக் கொண்டு இந்த வீடு திட்டங்களை முடிக்காமல் இருக்கிறதின் ஊடாக நீங்கள் உண்மையிலே வடக்கு கிழக்கிலே வாழும் மக்களை தான் நீங்கள் பழி வாங்குறீங்க. ஏனென்றால் உங்களுக்கு தெரியும் 2020 கோட்டாபய ராஜபக்சே அவர்கள் ஜனாதிபதியா வந்த பிறகு எத்தனையோ அமைச்சர்களுக்கிடம் இந்த கேள்விகளை ஒவ்வொரு பிரதேசத்தில் இருக்கும் விடயங்களை பற்றி எத்தனையோ அமைச்சர்களிடம் நாங்கள் அந்த கேள்விகளை கேட்டும் கூட ஒவ்வொரு அமைச்சரும் வந்து இதை நாங்கள் முடித்து தருவோம், நிதி கிடைத்தால் முடித்து தருவோம். நிதி என்றது பெற்றெடுக்கிறது ஒரு அரசாங்கத்துடைய பொறுப்பு. ஒரு அமைச்சர், ஒரு வீடமைப்பு அதிகார சபைக்குரிய அமைச்சர் நிதி கிடைக்கும் பட்சத்தில் 6 மாதத்துக்குள்ள நாங்கள் இதை முடிப்போம் என்று சொல்றது நாங்கள் ஏற்றுக்கொள்ள முடியாத ஒரு பதில். இந்த வீடுகள் லிண்டர் மட்டத்துக்கு கட்டால் 5 லட்சம், கூரை போட்டால் 10 லட்சம் என்று சொல்லி பல மக்கள் இன்று கடனாளியாக மாறியிருக்கிறார்கள் வடக்கு கிழக்கில். இந்த வீடு நான் நினைக்கிறேன் உங்களுடைய பிரதேசம், நான் மட்டக்களப்பில இருந்து கண்டிக்கு வரும் பொழுது உங்களுடைய பதியத்தலா பிரதேசத்தை தாண்டி வரும் பொழுது அந்த பிரதேசங்களிலேயும் வீடு திட்டங்கள் முடிவடையாத நிலை இருக்கின்றது. இது பொதுவான ஒரு பிரதேசம். இந்த வீடு திட்டம் நீங்கள் கௌரவ சஜித் பிரேமதாஸ் அவர்களை பழி வாங்குற என்ற சிந்தனையை விட்டு இந்த வீடு திட்டங்களை முடித்து வடக்கு கிழக்கிலே இருக்கும் மக்கள் அல்ல, இலங்கையிலே வீடு கிடைக்காமல் வீடு இல்லாமல் கஷ்டப்பட்டுக் கொண்டிருக்கும் மக்களுக்கு ஒரு நிரந்தர தீர்வுண்டை வழங்க இது நிதி இல்லை என்று சொல்றது அரசாங்கத்தினுடைய சாட்டு. இப்ப உதாரணத்துக்கு பார்த்தால் மட்டக்களப்பு மாவட்டத்திலே வந்து எத்தனையோ வேலை திட்டங்கள், அண்மையிலே 184 ஏக்கர் வாகனேரியிலே விவசாயியுடைய காணி எடுத்து சோலார் பேனல் ப்ராஜெக்ட் கொடுக்கறதுக்கு லஞ்சம் வாங்கியிருக்கிறார்கள். அதே போல மட்டக்களப்பு மாவட்டத்தில் மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்திலும் கூட இந்த வீடு தொடர்பான பிடயங்களை பற்றி எல்லாம் பேசுகிற சந்தர்ப்பம். நான் கௌரவ அமைச்சரிடம் முன்வைக்கும் ஒரு வேண்டுகோள், நீங்கள் மட்டக்களப்பு மாவட்டத்துக்கு ஒரு விஜயம் ஒன்று மேற்கொண்டு தயவு செய்து நீங்கள் வரும் பொழுது மட்டக்களப்பிலே இருக்கும் ஆளும் கட்சியை சேர்ந்த சிவனேஸ்வரை சந்திரகாந்த் நல்லாட்டி வியாழேந்திரனை மட்டும் நீங்கள் கூப்பிட்டு வைக்காமல் நீங்கள் எதிர்கட்சியிலே இருக்கும் பாராளுமன்ற உறுப்பினரை அழைத்து எங்களுடைய நியாயமான இந்த பிரச்சனைக்கான ஒரு தீர்வொன்றை 6 மாதத்துக்குள் நிதி கிடைத்தால் செய்வோம் என்று இல்லாமல் உங்களால் முடியும், நீங்கள் அந்த நிதியை பெற்றெடுத்து இந்த வேலை திட்டத்தை முடித்து தருவதற்கு நீங்கள் எங்களுக்கான வழிவாயலை செய்து தர முடியுமா என்ற கேள்விதான் என்றால் பதிலை சொல்றது இலகுவான ஒரு விடயம். ஆனால் இந்த எங்களுடைய தேவை இந்த வீடுகளை முடித்துக் கொடுக்கிறது தான்.
ගරු කථානායකතුමනි, එතුමාගේ අතුරු ප්‍රශ්නයට එහෙම කාගෙන්වත් පළිගැනීමටවත් එහෙම චේතනාවකින් වැඩ කටයුතු කළ නැහැ. පහුගිය කාලය තුලදී මුදල් ප්‍රතිපාදන ලැබී නොමැතිකම හේතුවෙන් තමයි මේ කටයුත්ත වෙනුවේ. නමුත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්න සාකච්ඡාවදී ඔබතුමාටත් ආරාධනා කරලා ඒ කටයුතු අපි ඉදි කරන්න. මොකද කාගෙන්වත් පළිගැනීමටවත් අහිංසක ජනතාවගේ නිවාස හදලා දෙන්න කියලා ගිහිල්ලා ඒ වාදා නොකර ඉන්න කාගේවත් දේශපාලන පරිගැනීමක් කරන්න අවශ්‍යතාවයක් අපිට නැහැ. ඒ ඔබතුමා මේ සම්බන්ධයෙන් අපිට කරුණු ඉදිරිපත් කරන්න මේ දෙනුවෙන් අපි මඩ කලපු කාර්යාලයත් එක සාකච්ඡා කරගෙන යම් යම් පුළුවන් විදිහට හරි ප්‍රතිපාදන තීනකින් යම් ප්‍රමාණයක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න.
මේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු තවරාජා කලයරසන් මන්ත්‍රීතුමා අහනවා.
ගෞරව අමචරවර්ගලේ, இன்று வீடமைப்பு சம்பந்தமான கேள்வி பதிலே அம்பாறை மாவட்டத்திலும் இவ்வாறு முன்னெடுக்கப்பட்ட பல வீட்டுத் திட்டங்கள் முடிவுறாத நிலையிலே இருந்து கொண்டிருக்கின்றது. குறிப்பாக நாவிதன்படி பிரதேசத்திலே மத்திய முகாம் பகுதியில் 25 வீடுகளும், சொருக்கல்மை பிரதேசத்திலே 24 வீடுகளும், அதேபோன்று திருக்கோயில் பிரதேசம் என்று சொல்லப்படுகிற பொழுது மிக மோசமாக பாதிக்கப்பட்ட ஒரு பிரதேசம் யுத்தத்தால், அவ்வாறான பிரதேசங்களிலும் குடியேற்ற கிராமங்களாக, சிறிய சிறிய கிராமங்களாக கிட்டத்தட்ட திருக்கோவிலே தாண்டியடி, சங்கமாங்கண்டி, காயத்ரி கிராமம் இவ்வாறு சொல்லப்படுகிற கிராமங்களிலும் இவ்வாறு வீடுகள் கட்டப்பட்டு அறகுறையான ஒரு சூழ்நிலையில் தான் இருந்து கொண்டிருக்கிறது. எனவே நாங்கள் சில முன்னெடுப்புகளை முன்னெடுத்திருந்தாலும், கடந்த காலங்களில் சில விடயங்களை இந்த வீட்டு திட்டம் சம்பந்தமாக முன்னெடுக்கப்பட்ட பொழுது அரசு ரீதியாக வழங்கப்பட்ட வீடுகள் என்ற அடிப்படையும் இங்கே பேசப்பட்டிருந்தது. நிச்சயமாக எங்களுடைய தமிழ் பிரதேசங்களை பொறுத்தமட்டில் இந்த வீடுகள் எந்தவிதமான அரசியல் தலையீடுகளும் இல்லாது அந்தந்த பிரதேசத்தில் இருக்கிற பிரதேசியலாளர்களின் தெருவின் மத்தியிலே தான் அந்த வீடுகள் வழங்கப்பட்டிருந்தது. எனவே தயவு செய்து இவ்வாறான வீட்டு திட்டங்களை முழுமை பெறுவதற்குரிய பணிகளை நீங்கள் முன்னெடுக்க வேண்டும். அவ்வாறு முன்னெடுப்பதனூடாகத்தான் எங்களுடைய அந்த பகுதியிலே முழுமை பெறாமல் இருக்கின்ற அந்த வீடு திட்டங்களை நிறைவு செய்ய கொள்ளக்கூடிய அளவுக்கு இருக்கும். எனவே அமைச்சர் அவர்களே, அந்த எங்களுடைய மாவட்டத்திலும் இந்த வீடு திட்டங்களை முடிவுறு செய்வதற்கு நீங்கள் உதவி செய்ய வேண்டும் என்பதனை நான் இவ்விடத்திலே கேட்டு நிற்கின்றேன்.
கதாநாயகத்துமனே, மே வனகொடாத் மைதானே விசாய் விசியக்கே ஆரம்ப கரப்புவாத் எகா விசாய் விசிதே விசிதே விசியக்கா பார்சவர்களது ஆரம்ப கரப்பு நிவாச வேல்ட மே முதல் நொகைபத்தி பூ வெனுவேங் அப்பி மே வரோட முதல் கெவாலா அவசான் கரான் அவச கடவுத்து கல்ல தீல தீனோ புதுமா கீப்பு ஏ கம்மான கீப்பேட்ட நகர அவசம் நகர வேல்ட ஏ பதிபாதன மே இய மாச வெனகொட அப்பி வெங்கல்ல தீல அவச கடவுத்து கல்ல தீனோ பிராதேசிய லேக்கா மறு தேகம்ம நிவாசங்க அதிகாரிய அம்பார் டிஸ்ட்ரிக்ட் காரியாலயம் விவசாயம் புதுமாரே தொருத்துரு லபாகனியும் ரத்பூர்வம் இவகையும் அப்படி பெஹதிலும் மே வெடசரான கிரியாத்மக கூட பிராதேசி லேக்கம் ஒரு அதுலு கமிட்டுவாரா தோரா பாத்கல தின நிவாச வேணும் ஏ அவச கடவுத்து கொண்டு தேசபாலன வசம் கனு தீந்துவாக்கு நெவேக்கியனுக்கு போகும் பெஹதிலு கூட கியான் நோனி இந்த பிரதேச ஜனதாவுக்கு அவசியத்தை வேணும் ஏ கடவுத்து நாகரிக சங்கம் நிவாச மாத்தியான் அடது அப்படி இதுக்கிட்ட கடவுத்து கொண்டாக்கிய தேவ புதுமான தனுவாத்தரன் நோனி
குமாரசி ரத்நாயகம் எத்துமா வாரி மார்க்கம் எத்துமா கேசி மட்டு
ஒரு கதாநாயகம் துமணி பிரச்சனம்
வாரி மார்க்கம் எத்துமா
உத்தரதினம் கரு கதாநாயக துமணி அயன்ன பலவெனி பிரச்சனையிட்ட பிலுத்துற 1981 பமன தெவினி கொட்டசட்ட பிலுத்துற ஓ துன்வெனி கொட்டசட்ட பிலுத்துற ஓ ஹத்தரவெனி கொட்டசட்ட பிலுத்துற 250 பஸ்வெனி கொட்டசட்ட பிலுத்துற 81.65 ஆ பிரச்சனை பலவெனி கொடசிட்ட பிலுத்துற ஓ தெவினி கொடசிட்ட பிலுத்துற இடம் கேபலி சங்கியாவ 222 துன்னெனி கொடசிட்ட பிலுத்துற ஓ ஹத்தரவெனி கொடசிட்ட பிலுத்துற வந்தி முதல் கெவீமட்ட ஹெக்கி இடம் கேபலி சதா அவச தொருத்துரு சம்பூர்ணவன பிலிவெல அணுவ முதல் பிரதிபாதன லபீமே பசு கெவீம் சிது கிரீமட்ட கட்டியது கர்ண பவாத் இயத்த பிரஷ்ன அங்க ஆ கொட்டசே தெக அணுவ இடம் கட்டி 22 தொருத்துரு அதால தொருத்துரு பகத்த பரிதி இதிரிபாத் கரமி நிரவோல் கர்ணலத இடம் சங்கியாவ 14 அன்சத்து கர அதி இடம் சங்கியாவ 6 ரக்ஷிதேலெச கசட் கர்ணலத இடம் சங்கியாவ 16 தக்சேரு வார்த்தா லபீமட அதி இடம் சங்கியா 26 ஹிமிகம் பரீட்சண கரணலத இடம் கபிலி சங்கியாவ 3 வந்தி முதல் லபாகனீம சந்தா இதிரிபாத் நோவு சங்கியாவ 153 ஏத சந்தான் தொருத்துரு சியம்பலாண்டு பிராதேசிலேகம் காரியாலய மகின் லபாகத் அத்தர முத்துகாண்டிய ஜலாசய இதிகிரீம் சம்பந்த இடம் பவராகனீம் ஹா வந்தி கெவியும் கட்டியது ஆதி சேலு கட்டியது சியமலாம்புவ பிராதேசிய லேகம் காரியாலய மகின் சிதுகரும் லபன அத்தர இசம்பந்த வெடிதூர தொருத்துரு எம காரியாலய மகின் லபாகத ஹெகிபவ காரணிக்கோ தன்மம் ஏ கொட்டசே பிலித்துற இஹத்த பிலித்துற அணுவ அதால நுவே
ஸ்துதி குரு அமித்துமணி மகே பலவினி அத்துரு பிரச்சனைய புதுமா தன்னவா முத்துகாண்டிய ஜலாசய இதிகரலாம் ஏவெனக்கொட்ட அவருது அத்தலிகர் வடி காலையாக அக்கராடி 24,000 பவன ஜலதாரிதாவாக திபனவா இவகேம ஊரு அக்கர 2,000 பவன ஜலாசய மகின் மகா கரணும் இவகேம பானிய ஜலய சதா தினகட்ட லீட்டர் 3,000 பவன இப்பிரதேச ஜனதாவட்ட உதாரணம் ஜலசம்பாதன மண்டலேட்டு இவகேம தீவரையின் 50කට ආසන්න සංඛ්‍යාවක් දීවර කටයුතු වලට දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ජලය හැඩයට මුදා හැරීමෙන් පසුව පොතුවිල් ප්‍රදේශයේ තවත් අක්කර 8000කට පමණ මේ මගින් ජලය සැපේනවා. ඉතින් මේ ජලාශය ඉදිකරන්න තමන්ගේ සරුසාර ඉඩම් විශාල ප්‍රමාණයක් එවකට ඒ වැව ආශ්‍රිතව පදිංචි වෙලා හිටපු ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. ඉතින් අද වෙනකොට අවුරුදු 40කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. තවමත් ඒ කරපු කැපකිරීම වෙනුවෙන් මේ අයට වන්දි මුදල් පිරිසකට ගෙවන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ඊට අනුබද්ධ අනිකුත් අදාළ ආයතන අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ ඉතුරු කණ්ඩායමටත් කඩිනමින් ඒ වන්දි මුදල් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඒකම මේ වන්දි මුදල් ලබා දීමේදී ගරු ඇමතුමනි තවත් වැරැද්දක් සිද්ධ වුණා. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඇතැම් පදිංචිකරුවන්ට ලබා දීලා තිබුණා ඉඩම් නිරවුල් කර ඇත කියලා. තවත් කෙනෙකුට ලබා දීලා තිබුණා ඉඩම් නිරවුල් කිරීමට තීරණය කර ඇත කියලා. ඉඩම් නිරවුල් කර ඇත කියලා ලබා දුන්න පදිංචිකරුවන්ට අදාළ වන්දිය සහ ඒ වසර ගන්නට අදාළව පොලිය ලැබුණා. නමුත් අර තීරණය කර ඇත කියන ලිපිය ලැබුණ අයට ලැබුණේ වන්දි මුදල විතරයි. ඒ පොලිය මුදල් ලබා ගන්න ඒ අයට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මේ වෙනකොට මේ කටයුත්තෙන් බැහැර වෙලා තියෙනවා. ඒ නිසා ඒ කණ්ඩායමටත් ඒ වගේම මෙතෙක් මුදල් වන්දි විදි ලෙස නොලැබුණ කණ්ඩායමටත් කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා බුදුමාගෙන් ඉල්ලා සිටිනවා.
ගරු කථානායකතුමනි, මේ ගරු ගුමාශ්‍රී රත්නායක ගරු මන්ත්‍රීතුමන් දන්නවා මම මේ අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කරන පළවෙනිම රාජකාරී වූ මොණරාගල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ඉංජිනේරුතුමා සමග අපි මේ සියලු ව්‍යාපෘතීන් අතරමඟ නතර වෙලා ගැටලු निराකරණය නොවූ ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ අනුව එතෙන්දිත් මේ පිළිබඳව අවධානය යොමු වුණා. විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට පිළිතුර මට මේ අවස්ථාවේ ලබා දීමට හැකියාවක් නැහැ. මොකද මේක මගේ අමාත්‍යංශය හරහා ලබා දිය යුතු පිළිතුරක් නොවන නිසා විශේෂයෙන්ම ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවත් සමග අපි සාකච්ඡා කරලා මේතට අවශ්‍ය කඩිනම් විසඳුම ලබා දීමට පියවර ගන්නා බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම මම හිතනවා, මම විශ්වාස කරනවා මේ ව්‍යාපෘතිය හරහා ඉටුවෙන සේවාව පිළිබඳව ගරු මන්ත්‍රීතුමන් පැහැදිලි කර ආකාරයට අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපරිම උත්සාහයක් ගන්නවා ඉඩම් කැබලි ඒ අයට ලබා නොදුන්න අයටත් ඉඩම් කැබලි ටික ලබා දෙන්න. නමුත් උස්බිම්වල පහත් බිම් නැහැ, උස් බිම් වලදී අපි බලාපොරොත්තු වෙනවා එයාටත් ඒ සහනය ලබා දෙන්න ඉතාමත් කඩිනමින්.
ස්තුතියි එමෙතුමනි. දෙවෙනි අතුරු ප්‍රශ්නය, වාරි සෞභාග්‍ය වැඩසටහන තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 19කට වැඩි සංඛ්‍යාවක් ඉදිකරන්නත් ඒ වගේම ප්‍රතිසංස්කරණය කරන්නත් පසුගිය වසර දෙකක කාල සීමාව තුළ අපට පුළුවන්කම ලැබුණා. ඒ වැව් වලින් මේ වෙනකොටත් විශාල ප්‍රමාණයක් ගොවීන් වගා කරමින් ඉන්නවා. නමුත් සමහර ප්‍රදේශවල ඉදිකරන ලද වැව් වල ඇල මාර්ග සකස් කරගන්න අපට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ ඇල මාර්ග ඉදිකිරීමේදී පසුගිය වසර තුල අපට ඒ අවශ්‍යතාවය තිබුණත් මූල්‍ය ප්‍රතිපාදන නැතිකම නිසා ඒ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ වර්ෂයේ හෝ ඒ ගොවීන්ට බලාපොරොත්තුවක් තිබුණා වැව හැදුවට පස්සේ ඇල මාර්ගයක් හැදේ කියන බලාපොරොත්තුව ඒ ගොවීන්ට ඒ අවස්ථාව මේ වර්ෂය තුළ ලබා දෙන්න පුළුවන්කම තියෙනවද? ඒකම කුඹුක්කංගොය ජලාශයේ ඉදිකිරීම කටයුතු ආරම්භයත් එක්කම කුලන්දාව වම්මියුර ගොවි ජනපදයේ ගොවීන්ටත් අපි ඒ ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කරලා දෙන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරන බව කිව්වා. නමුත් ඒ කටයුතුත් අද වෙනකොට නතර වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගෙන් පිළිතුරක් අපේක්ෂා කරමි.
ගරු කථානායකතුමනි, මොණරාගල දිස්ත්‍රික්කය ඇතුළු රටේ දිස්ත්‍රික්ක 25ක් සඳහා ලෝක බැංකු ණය ආධාර යටතේ ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක වෙනවා.
විශේෂයෙන්ම මේ ව්‍යාපෘති දෙක හරහා දැනටමත් මගේ ගරු කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමත් මමත් විශ්වවිද්‍යාල දැනට 14කට පමණ පෞද්ගලිකවම අපි ගිහිල්ලා වාරි මාර්ග සැලැස්ම පිළිබඳව සාකච්ඡා කරනවා. එතනදී අපේ ගරු මන්ත්‍රීතුමන් ඉදිරිපත් කරන්නා වූ කාරණාවන් ඒ දිස්ත්‍රික්කවලත් ඉදිරිපත් කරා. මොනරාගල දිස්ත්‍රික්කයෙන් මිලියන 740ක් මාස 15ක් තුලදී වියදම් කරන්න අවශ්‍ය ප්‍රතිපාදන අපිට ලැබිලා තියෙනවා. අපි එතන ඒ හරහා බලාපොරොත්තු වෙනවා එදා ආරම්භ කරපු සියලුම අනිකුත් වැව් සහ ඇල මාර්ගයන් සකස් කරලා දෙන්න, පිළිසකර කිරීම, රොන්මඩීවත් කිරීම ආදී කටයුතුත් මේ හරහා සිදු වෙනවා. ඉතින් ඒ හරහා මේකට කරන්න පුළුවන්. එතනදී තවත් ප්‍රශ්නයක් ආවා කුඹුක්කන් ඔය ව්‍යාපෘතිය පිළිබඳව. අපි කුඹුක්කන් ව්‍යාපෘතිය తాවකාලිකව මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය නිසා තරමක් නතර කරලා තිබීමක් තියෙනවා. නමුත් නතර කරලාම නෙමෙයි අපි ආරම්භ කරනවා ඒ හරහා හුලන්දාව ව්‍යාපෘතියත් අවසන් කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ පිළිබඳව ගරු මන්ත්‍රීතුමාට අවශ්‍ය තොරතුරු අපේ වාරි මාර්ග අධ්‍යක්ෂක ජනරාල්තුමා හරහා ලබා දෙන්න කටයුතු කරන්නම්.
අජිත් මාන්න පෙරමැතිතුමා, ප්‍රවාහන මැතිතුමාගේ
මහනුව.
ඔව්, රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමා ඉක්මනට අහන්න.
ගරු වාරි මාර්ග රාජ්‍ය මැතිතුමා, අපි දන්න මුතුකණ්ඩිය ව්‍යාපාරය ගැන කතා කරපු නිසා මුතුකණ්ඩිය ව්‍යාපාරය හැදුවේ අක්කර 1000කට. දැන් 1500ක් විතර වැඩ කරනවා. මම මතකයි පහුගිය කාලේ අපි කිවුලයා ඉඳලා උස්සාන ජල යෝජනා ක්‍රමයක් අපි යෝජනා කරලා මුදලුත් ඒකට ලෝක බැංකුවෙන් වෙන් කරගත්තා. ඒක දැන් මගේ හිටලා තියෙනවා. කරුණාකරලා මේ ගැන හොයලා බලලා කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ගරු මන්ත්‍රීතුමනි, මේක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ජල සම්පාදනයත් සමගම කරනවා. ජල සම්පාදන මණ්ඩලයෙන් මිලියන 200ක් අපිට වෙන් කරලා තිබුණා. නමුත් ඒ මුදල් ලැබුණේ නැහැ. නමුත් අපි සාකච්ඡා කරා මේ පිළිබඳව අපිට මුදල් ප්‍රතිපාදන ජල සම්පාදන මණ්ඩලය හරහා ලැබුණයින් පස්සේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. මොකද අපේ දිස්ත්‍රික්කයේ අපේ යන්ත්‍රෝපකරණ අංශයත් වාරි මාර්ගයේ තියෙන මොනරාගල දිස්ත්‍රික්කයේ හරහා අපිට ඉටු කරන්න පුළුවන්. කඩිනම් කරන්න.